Doronie, sangratne nausarei, sapuruse vitautumi, apagi adhyatmika gamane, gane vivide ansuvalin, ape kata karaminyanava, සාකච්ඡා කරමින් යනවා සහ පුහුණුවට භාවිතයට ගන්නවා. තුනේ සියල්ල එකට එකතු වෙන්නට ඕනේ. එවුන් කන්දීමයි සාකච්ඡාවයි අනතුරුව භාවිතයට ගැනීම. භාවිතයට නොගන්න දැනුම දැනුමක් නෙවෙයි. ඒ කෞතුක භාණ්ඩයක් ඔය කටුබේක තියෙන දෙයක් වගේ ප්‍රදර්ශනයට තියන්න පුළුවන්. කිසි ප්‍රයෝජනයක් නැහැ වෙන. වටිනාකමක් ඇති. කෞතුක වටිනාකමක්. ඉන් එහා වර්තමානයේට වෙන ප්‍රයෝජනයක් නැහැ. ඉතින් දහම කියන්නේ දහම් දැනුම කියන්නේ කෞතුක වස්තුවක් නොවිය යුතු දෙයක් කෞතුක වස්තුවක් නොකළ යුතු දෙයක් සජීවී දෙයක් කටුගේක තියන්නේ නැහෙනේ පණ තියෙන දෙයක් ඒ අපරාධයක් ඒ නොකළ යුතු දෙයක් ඉතින් දහම එසේ දහම් දැනුම භාවිතයට ගත යුතු දෙයක් අපේ ගින්න නිවා ගන්න. සාංසාරික ගින්න නිවා ගන්න භාවිතයට ගත යුතු දෙයක් තමයි අපේ දැනුම. දැනුම ලැබෙන්නේ අපි හුඟකන් දුන්නාම. ඒ හුඟකන් දීමෙන් ලැබෙන දැනුම උරගා බලන්නට උරගාලා බලන්න ඕන. හරි සත්‍රන්දි කියලා උරගාලා බලනවා. නිකම්ම රත්තරන් කියා හිතන්නේ නැතුව නෑ කියා ප්‍රතික්ෂේප කරන්නෙත් නැතිව මේ රත්තරන්ද නැද්ද කියා උරගා බලන්න. ඒ උරගාලා බලන්න ඒ උරගලක් ඕනේ. එහුලගේ උරගාන්ට බෑනේ රත්තරන්. මේ මොනවත්? තහම උරගාන්නේ ජීවිතේ නැමති උරගල්. ජීවිතේ වෙන කොහෙවත් නෙමෙයි. වෙන සූත්‍රයක වෙන විනයක වෙන පිටකේ අටුවාවක නොවේ දහම් දැනුම අපි ළඟ තියෙන දැනුම උරගා බලන්න ඕනේ. මේ ඇත්ත නැත්ද එහි ප්‍රයෝජනය ප්‍රයෝජනය ජීවිතේ තමයි උරගල. තමන්ගේ ජීවිතේ ජීවිතේට ලොකු වටිනාකමක් තියෙනවා. දහම උරගා බලන්න පුළුවන් එකම තැන එකම දෙය ජීවිතේ නිසා. සත්‍රං වගේම වටිනවා යුරගල. සත්‍රං අඳුරගන්න වෙන ක්‍රමයක් නැතිනම් උරගා බැලීම පමණක් නම් කළ හැක්කේ. ඉතින් ඒ සත්‍රං වගේම වටිනවා. ඒ ජීවිතයත් වටිනවා දහම වගේම. මේ දහම වටිනේ ජීවිතේ වටින නිසා. ජීවිතේට වටිනාකමක් නැත්නම් ඔය කිසි දෙයක වටිනාකමක් නැහැ. ජීවිතය කියන්නේ කයට නෙවෙයි ශරීරයට නෙමෙයි ජීවිතය කියන්නේ. දැන් කය පිළිබඳව නම් භාවනා කරන කල හැකි ආකාර කීපයක් තියෙනවා. පටික්කුල මනසිකාරයේ පිළිකුල් අසුබය කායගත සතිය මේ විදිහට මරණානුස්සතිය මේ ආදි වශයෙන් මේ කය මැරෙනවා. කය මැරෙනවා. කොයි වෙලේ මැරෙයිද දන්නේ, කොහොම මැරෙයිද දන්නේ, කොතනදී මැරෙයිද දන්නේ. හැබැයි කවදා කොතැනකදී කොහොම හරි මැරෙන. නොමැරෙන කයක් නොවේ අපිට තියෙන්නේ. ඉතින් මේ මෙනෙහි කරන්න තියෙන කාරණය කය ගැන කරන මරණානුස්සතිය. ඊළඟට කය පිළිබඳ අසුබ භාවනාවක් තියෙනවා. මේ පාදයෙන් උඩ උද්ධං පාදතල අධෝකේ සමත්තක මිහිස් මුදුනේ යට තච්ච පරියන්තං සමින් වටව තියෙන මේ ප්‍රමිතීන් තුන හරි වටිනවා. දෙපතුලින් උඩ හිස්මුදුනේ පහළ සමින් වටව තියෙන මේ ශරීරය කියන නම දෙන දෙය හරිම පිළිකුල් සහගත දේවල් එකතු කරලා හදපු දෙයක්. මෙතන එකම එකක්වත් නැහැ සුවඳයි කියන්න, වෙන් කරලා අරගෙන ලස්සනයි කියන්න, දිගට තියාගන්න කෑල්ලක් එහෙම ඒව නැහැ. ඒ සියල්ල ගත්තාම තියෙන්නේ හරිම පිළිකුල් සහගත දේවල්, දුගඳ හමන දේවල්, කායෝචිකුච්චෝ සකලෝ දුගන්ධෝ. ඒතර මේ කාය පිළිබඳ ඔන්න එතනත් කරන භාවනාව. ඊළඟට කායගත සති, කය අනුවදී සිහිය තියා ගැනීම සතිපට්ඨානේ තියෙන භාවනාව. කය අනුව සිහිය තියා ගැනීම. සිහියට අනුව කය තියා ගැනීම නෙවෙයි, කයට අනුව සිහිය තියා ගැනීම. කායගත සතිය. මේ විදිහට සාමාන්‍ය මට්ටමේ තියෙන භාවනා තියෙන ඉතිහාගිය ධාතු මනසිකාරය නවසීවතික වගේ විසෝණ පෙදාපු මිනිහකට මොකද වෙන්නේ? මේ විදිහට කය ගැන සාමාන්‍ය විවහාරී කරන් කළ හැකි භාවනාවක් තියෙනවා. ටිකක් ඉතිහාගිය ධාතු මනසිකාරයේ වගේ ගැඹුරු භාවනාවක් තියෙනවා. සමාජයෙන් ඉවත් වෙලා කළ යුතු කළ හැකි ඔය සෝහනකට ගිහිල්ලා දැන් අද නම් ඒ අමාරුයි. සමහර විශේෂ අවසරයක් අරගෙන වලගන්න නැතිව මිනිහක් විදුරු පෙට්ටියක දාලා තියාගෙන ඒ දිහා බල බල ප්‍රතිවේක්ෂාවක් කරන්න පුළුවන්. දිනෙන් දින ඒ මිනිහට මොකද වෙන්නේ? ඒ මృత ශරීරයට මේ ශරීරයටත් එහෙම නෙයි කියලා ආදේශනයක් කරගන්න. සියලු ශරීරෙ මෙහෙමයි කියන්නේ. මේ සියල්ල කරන්නේ ජීවිතය ගැන නෙමෙයි. එයයි මේ මතු කරන්න හදන අදහස කය ගැන. කයයි ජීවිතයයි දෙකක්. ශරීරය තමයි ජීවිතය කියලා හිතුවොත් ඒ ජීවිතය හරීම ලෞකික, ලාමක, කාමක, බොළඳ, අරසුන් ජීවිතයක්. කය පමණයි ජීවිතය කියන කෑම බීමයි ඇඳුම් පැළඳුම් තියෝ මත්තේම තමයි ජීවිතේ ගෙවිලා යන්නේ. මේ කය එකක් ජීවිතේ තව දෙයක්. කය පිළිකුල් වුණත්, මැරෙනවා වුණත්, දුක දැහැමුවා වුවත් මෙය ධාතුන්ගෙන් නිෂ්පාදනය වූ දෙයක් වුවත් මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා පවතිනක් වුවත් කය, ඒ කයත් වටිනවා. වටින්නේ නැහැ කියන්නේ මේ කිසිම භවනාවක කියන්නේ. කය වටිනවා. සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනාටත් කය වටිනවා. ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන කෙනාටත් කය හරිය වටිනවා. ඒ නිසා තමයි සතර සතිපට්ඨානේ කායනුපස්සනාවෙන් පටන් ගන්න. ඒ වටනාකම නැත්නම් එතනින් පටන් ගන්න අවශ්‍ය නැහැනේ. වටිනවයි කියන්නේ පරිත්‍යම් සිටිය යුතු එකම දේ එපමණයි කියයි. එහෙම නෙමෙයි, රැවටෙන දෙයක් නෙමෙයි. නමුත් ඒ කායට ලොකු වටිනාකමක් තියෙනවා. මිනිස් කායට විශේෂ වටිනාකමක් සබාධානෙ තියෙනවා. භාවනා කරන විට තමයි ඒ වටිනාකම තේරෙන්නේ. වටිනාකම දැන ගැනීම එකක්, ඇලුම් කිරීම තව දෙයක්. මේ සියල්ල අප පටලවාගෙන හිතනවා මේ ඇලුම් නොකිරීම, ඇලුම් නොකළ යුතුයි, නොඇලිය යුතුයි, වටින්නේ ඒ වටින්නේ නැති නිසා. මේ කිසි වටිනාකමක් නැති නිසායි නොඇලිය යුත්තේ. වටිනාකමක් නැති නිසා නෙමෙයි නොවැළෙන්න ඕනේ. එහෙම කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් වටිනාකමක් තියෙන දෙයට ඇල්ලන්නට කමක් නැහැ. දැන් කෙනෙක් හිතනවා නම් මේ කයේ කිසි වටිනාකමක් නැහැ, ඒ නිසා මේක හරි පිළිකුල්, දුක දහමනවා, ගඳ ගහනවා, ලෙඩ වෙනවා, කුණු වෙනවා, පණුවෝ මැස්සෝ නිල මැස්ස වෙනවා. එක වටිනාකමක්. ඒ නිසා ඇලෙන්න හොඳ නෑ. දෙයි නොකිය කියන්නේ එහෙම නැත්තම් ඇලුනට කමක් නෑ කියන කතාව. ඉතින් ඒ නිසා තමයි දිව්‍යමය ශරීර ප්‍රාර්ථනා කරන්නේ. ඔය තර්කයේ යටහිතේ තියෙන නිසායි මිනිස් ශරීර වෙනුවට දිව්‍යමය ශරීර ප්‍රාර්ථනා කරන්නේ. ඒක රත්තරන් ශරීරයක් නම් ප්‍රශ්නයක් නෑ කියලා. හිතවතුනි මෙතන වටිනාකමයි ඇලීමයි දෙකක්. උපරිම වටිනා දේවල් තියෙන්න පුළුවන්. උපරිම වටිනාකම. يعني මිලකල නැහැ තරමට වටින දේ තියෙන්න පුළුවන්. බැලෙන්න ඕනේ නැහැ. ඇලීම වෙනම දෙයක්. ඇලීම දෙන වටිනාකම එකක්. සැබෑ වටිනාකම තව දෙයක්. සැබෑ වටිනාකම නෙමෙයි අපි දකින්නේ. අපේ හිතේ තියෙන කැමැත්ත අකමැත්ත විසින් අඩු වැඩි කරනු ලබන වටිනාකම. අකමැති නම් වටින්නේ නැහැ. අකමැත්තට පුළුවන් ඕනෑම වටින දෙයක් බිඳුවටම දාන්න. බිඳුවෙනුත් පහලට දාන්න පුළුවන් අකමැත්තට. කැමැත්තට පුළුවන් බිඳුවටත් පහල තියෙන දෙයක් හිමාල කන්ද උඩට වගේ ගෙනිහිල්ලා ඉච්චර වටිනා උඩර උස තැනක තියන්න. මේ සාමාන්‍යයෙන් මේ වටිනවා කියලා කියන්නේ එහෙම තමන්ගේ ලෝභයට සහ දෝෂයට සාපේක්ෂව. ලෝභ දේශ දෙක තමයි තීරණය කරන්නේ මොනවද වටින්නේ මොනවද වටින්නේ නැත්තේ. ලෝභ දේශ දෙක පැත්තකට කරලා බැලුවොත් වටින දේවල් තියෙනවා. ලෝභ දේශ දෙක අඳුනා ගන්නත් සමහර දේ උදව් වෙනවා. මේ දේවල් වටිනවා. ඒක ඇලිමේ ගැටීම එක වටිනාකම හා නොවටිනාකම තව දෙයක්. මේවා පටලවා නොගත යුතු දේවල්. ඒතර කයත් වටිනවා. මේ මොනවා වුණත් කය වටිනවා. මේ ජීවිතය ඊට වැඩිය වටිනවා. ජීවිතය තමයි එකම තැන දහම අත්හදා බැලිය හැකි. දහමේ ඇත්ත නැත්ත ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් එකම ස්ථානයේ තමයි ජීවිතය. වෙන කිසිම තැනක ඒක වෙන්නේ නැහැ. කරන්නත් බෑ කෙනෙකුට. තමන්ගේම ජීවිතය ඇතුලේ හැම බලපතයක්ම හැම දහම් පණිවිඩයක්ම ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන එකම තැන තමන්ගේම ජීවිතේ. ඉතින් මේ දහමයි ජීවිතයයි දෙකක් විදිහට මුලදි දැක්කට මේ පුහුණුවේදී තේරෙනවා මේ දෙකම එකයි කියන කාරණේ. දහමයි ජීවිතයයි එකයි. මුලදි දෙකක්. ඊටත් කලින් දෙපැත්තට යන දෙකක්. දහම එක පැත්තකට ජීවිතයේ ගියේ තවත් පැත්තකට. මේ දවසක මේ දෙන්නා මුණ ගැහිලා එකට ගමනක් යන්න පටන් ගත්තා. දහම අපේ ජීවිතයට ආවද අපේ ජීවිතයේ දහමට ගියාද කියන්න මම හරියටම කියන්න බෑ කවුරු කාට මුණ ගැහුණද කියලා. කොහොම හරි මේ දෙපැත්තකට ගිය දෙදෙනෙකු මොන හෝ සිදුවීමක් නිසා කිසියම් තැනක කිසියම් වෙලාවක කවර හෝ හේතුවක් නිසා මුණ ගැහුණා. මේ මුණ ගැහිම තමයි විශ්වයේ තියෙන අපූර්වතම මුණ ගැහිම සහ දුර්ලභම සම්මුඛ වීම හමු වීම. තව බොහෝ දේ හමු වෙනවා ඇති. ඔය උල්කාපාත හම්බ වෙනවා. එතකොට ග්‍රහ සංයෝග වෙනවා. එක එක ග්‍රහයින්ට තව ග්‍රහ යොමුණ ගහනවා. එහෙම ඒවා තියෙනවා දුර්ලභ වුණා. ඉතින් සමහරට මනුෂ්‍යයට රත්තරන් හම් වෙලා තියෙනවා, ගින්දර හම් වුණා, මැණික් මුතු දියමන්ති ඒ වගේ දේ හම් වුණා. ඉතින් බොහෝ දේ හමු වී තියෙනවා තැනින් තැන. ඒ හමු වීම නිසා මනුෂ්‍ය වර්ගයේ ගමනක් වෙනස් වුණා. හැබැයි සියලු හමුවීම් අතර ජීවිතයකට දහම මුණ ගැහීම තරං සුන්දර, තරං අපූරු, ඒ පමණ දුර්ලභ තවත් හමුවීමක් නැහැ. මිනිස්සු ඕන තරම් හමු වෙනවා. හොඳ අය, උගත් අය, ගුණයහපත් අය, බලවත් අය, ලස්සන අය ඕන තරම් හමු වෙනවා. ඒ හමුවීම් වලින් වැඩකුත් වෙනවා. ඒ සියලු හමුවීම් අතර දහම හමු නොවුනොත් මොනවා හමු වුණත් ඒ ජීවිතේ හිස්, ඒ ජීවිතේ බොල්. ඒ බව පේන්නේ දහම හමු වුණාට පස්සේ. දහම හමු නොවෙන තුරු කෙනෙකුට තේරෙන්නේ නැහැ ජීවිතේ බොල් බව, ජීවිතේ හිස් බව. හිස් බවයි බොල් බවයි දැනෙන්නේ දවසක දහම මුණ ගැහුණාම. දහම මුණ නොගැහි යන ජීවිත තියෙනවා. හැම දෙයක්ම මුණ ගැහෙනවා, දහම මුණ ගැහෙන්නේ නැහැ. ඒ දහම මුණ නොගැස්සෙන ජීවිත මරණය හමු වුණාම පරදී. ඊට කලිනුත් පරදිනවා. හැබැයි දිනන්න පුළුවන් කියලා හිතනවනේ. නමුත් මරණයේ ඉදිරියේ පරාජයට පත් වෙනවා. දහම හමු වුණු ජීවිතයකට මරණය මුණ ගැහෙන්නේ නැහැ. මරණයේ මුණ නොගැසී ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒ එකම එක ක්‍රමයයි මැරෙන්න කලින් දහම මුණ ගැසි. වෙනනම් ක්‍රමයක් නැහැ. දැන් බලන්න මේ ඒ බලය. හොඳයි, ඒ කාරණා දිගට කියන්න අවශ්‍ය නැහැ. දෙත මේ දහම එක පැත්තකට ජීවිතේ තවත් පැත්තකට ගිය මේ ගමන් දෙක එක තැනකදී කොතනකදීද කියන්න බෑ. මේ සැලසුම් කරන්න බෑ. කේන්දරින් කියන්න බෑ. බලෙන් කරන්නත් බෑ. නමුත් යම් යම් හේතුන් හා ප්‍රත්‍යයන් එකතු වුණාම ඔන්න දහම මුණ ගැහෙනවා. මේ මුණගැහි වෙනස්. සමහරට ජීවිතයට දහම හම්බෙනවා, සමහරට දහමට ජීවිතයත් හම්බෙන වෙලාවල් තියෙනවා. දැන් දහම එනවා අපි හොයාගෙන. සමහරට අපි යනවා දහම හොයාගෙන. කොහොම හරි හමුණාට පස්සේ අන්න අත්වල බැඳගෙන ලස්සන ගමනක් යන්න පටන් ගන්න. දහමත් සමග. හැබැයි දහම වෙනම අප වෙනම ඉන්නේ. අත්වල බැඳගෙන ඕන ගමනක් ගියාට දෙන්න දෙන්නේ නැහැ. එහෙම මේ ගමන දිගට ගියොත් මේ දෙදෙනා එක්කෙනෙකු බවට පත් වෙනවා. ජීවිතයේ දහම් බවට, දහම ජීවිතයේ බවට පත් වෙනවා. දෙකක් නෙවෙයි. ඉන් පස්සේ ගමනක් නැහැ. ඇත්තටම ගමන ඉවරයි එතන. ඊට පස්සේ කිසියම් වැඩීමක් තියෙනවා. ඉන්පසුවත් වර්ධනයක් තියෙනවා. වර්ධනය ඉවර වෙන්නේ නැහැ. නැවත ඒ ගමනක් නැහැ. ඒ යන්න තියෙන ගමනේ ගියා. ඊට පස්සේ හමු වුණා තමන්ගේ තමන්ට අයිති තැන. එහෙම කියනකො දැන් බීජයක්, මොනවා හරි බීජයක්, ගහක බීජයක් හොයාගෙන යනවා තමන්ට පැලවෙන්න පුළුවන් තැන. මොන විදිහේ දේශගුණයකද, මොන විදිහේ පරිසර සාධකවලද, මොන කාලෙද, මොන විදිහේ පසකද Tamanට පැලවෙන්න පුළුවන්. එහෙම ගිහිල්ලා 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 සමහර බොහෝ ඒ බීජ වලට හමු වෙන්නේ නැහැ. නමුත් ඔන්න හමු වුණා කියන්නේ අන්න ඒ බඳු දෙයක්. ඊපස්සේ ගමන ඉවරනේ එතන පැලවෙනවා. ඊපස්සෙ වැඩිවීමක් තියෙන්නේ, ගමනක් නෙමෙයි වැඩිවීමක් තියෙනවා. ඉහළටත් වැඩෙනවා පහළටත් වැඩෙනවා. මුල් ටික පහළට යනවා, කඳ ඉහළට යනවා. දහම සමග සිදුවන්නේ අන්න ඒබඳු අද්භූත දෙයක්. මේක අද්භූත කියන්න පුළුවන්. අද්භූත කියන්නේ හොල්මන් භූත වගේ නෙවෙයි. අද්භූත ආශ්චර්යමත් කාරණා තියෙනවනේ. ඒබඳු අද්භූත ආශ්චර්යමත් දෙයක් තමයි එය. නැවත සංක්ෂිප්ත කළොත් මුලින් දහමක් කියා දෙයක් තිබුණේ අපි ඔහේ අපිට ඕන දේ කර කර හිටියා. ඇඬුව hina වුණා ඔහේ හිටියා. මේ කිසියම් දවසක මේ දහම කියා දෙයක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. හැබැයි ඒ දහම වෙනම ඈතක තිබුණේ. නිකන් තොරතුරක් ලැබුණා, ආරංචියක් ලැබුණා එපමණයි. අප දන්නා ඒ බොහෝම ඈත තියෙන ඒ දහම. අප වරින් වර උත්සාහ කරනවා කොහොමද කියලා බලන්න. මෙතන අපිම විදියට හිටියා, දහම විදියට හිටියා. මේ දෙක අතර ලොකු පරතරයක් තිබුණා. ඉන් දවසක මේ පරතරේ නැති වුණා. මොනද ගැවුණා. ඒතර පාලමක් හැදුණා. පාලම තමයි කල්යාණ මිත්‍රයා. කල්‍යාණ මිත්‍රයෙකු මුණ ගැහිීමයි දහම මුණ ගැහිීමයි අතර වෙනසකුත් තියෙනවා. කල්‍යාණ මිත්‍රය කියන්නේ පාලමක්. දහමට නෙමෙයි. දහමයි අපයි එකතු කරන පාලම තමයි කල්‍යාණ මිත්‍රය. ඒතර කල්‍යාණ මිත්‍රයව දහම විදියට ගන්න හොඳ නැහැ. දහම කල්‍යාණ මිත්‍රය විදියට ගන්නත් හොඳ නැහැ. දහම කල්‍යාණ මිත්‍රය කල්‍යාණ මිත්‍රය. හැබැයි මේ යුරු දෙක යා කරන පාලමට තමයි කලන මිත්‍රෙකු කියන්නේ. පාපී මිත්‍රයන් කියන්නේ කවුද කියන කාරණය එතනින්ම තේරුම් ගන්න පුළුවන්. අපව සදාටම මේ උරේ තියන්න දතකන වලිකන ඇත්තන්. මේ ඉන්නේ උරේ සාංශාරික උරේ හොඳින් හෝ නරකින් තියන්න. ලස්සනට ඉන්න, ගෙවල් හදාගෙන ඉන්න, රැකියා කරගෙන ඉන්න, විනෝද වෙමින් ඉන්න, නැතමින් ඉන්න, සටන් කරමින්, මොනවා හරි කරමින් මේ ඉවුරෙම සදහටම පදිංචි කරන්න කොළඹවන ඒ සඳහා අප උපකාර කරන හොඳින් හෝ නරකින් කටයුතු කරන නැත්තන්ට තමයි කියන්නේ පාපී මිත්‍රයන්. පාපී මිත්‍රයන් හැම විටම නරක නැහැ. පාපී මිත්‍රයන් කියන්නේ නරක මිතුරන් කියන අදහස නෙමෙයි. මේ සංසාරේ අපව තියන්න පොළඹවනයි. ඒ අය දැන දැනම කරන දෙයක් නෙමෙයි. ඒ දැන දැන කාටවත් බෑ. මේ සංසාරේ දන්න කෙනෙකුට, සංසාරේ කියන දෙහි ස්වභාවය දන්න කිසිම කෙනෙකුට බෑ එතන ඉන්න. Tamanට ඉන්න බෑ එතන. දැනගත්තොත් යන්නමයි උත්සාහ කරන්නේ. සසර හැටි තේරුම සංසාරේ කියන දෙය හරියටම තේරුනොත් හිතවතුනි එතන ඉන්නේ නැහැ. මේ ඉන්නේ ගිනි ගොඩක් උඩ කියලා දැනගත්තොත් මුලින්ම කරන්නේ යහකට පයින්. සියල්ලටම වලින් කරන්නේ යහකට පයින්. වටේටම ගිනි ඇවිල්ලිගෙන එන විට උන්චි හරි ඉඩකින් දුවනවායි. මේ සංසාරේ තරම් ගින්නක් තවත් නැහැ. සියලුම ගිනි අපේ හිතේ පපු ඇවිලෙන්නේ. සායඟ උනත් ගින්නට පිච්චෙන්නේ සංසාරෙ ගින්න නිසා. මේ සංසාරයේ දන්නේ නැතිනි අය තමයි පාප මිත්‍රයන් කියන්නේ. එයා සංසාරය ගැන දන්නේ නැහැ. මේ නොදන්නා කම නිසා ලාමක දේවල්, පොළඳ දේවල් වලට ලොකු වටිනාකමක් දීලා ඒ වගේ අපිව පදිංචි කරලා සදහටම තියාගන්න හොඳින් හෝ නරකින් උත්සාහ කරනවා. පාප මිත්‍රයනුත් අපි දැන් පැත්තකින් තියමු, කල්යාණ මිත්‍රයනුත් පැත්තකින් තියමු. දැන් මේ විදිහට මේ ඉරු දෙකයි ඉන්පස්සේ අත්වල බැඳගෙන යන්න පටන් ගත්ත දහමත් සම්මද සමහරට අතෑරෙනවා, ආයේ අතින් අල්ල ගන්නවා, ආයෙත් අතෑරිලා යන කාල වැඩි වෙන්න පුළුවන්. නන්නත්තර වෙන කාල නැවත සහමත් සමග අත්වැල් බැඳගෙන යන එන්න කිව්වා එක තැනකදී. අර එකතු වීම වෙනවා. නැවත වෙන්න ඕන විදිහට. ඕනෑම මේ විශ්වයේ දෙකක් එකතු වුණොත් වෙන වෙන. ඒ විශ්වීය නීතියක් නේ. සංයෝග වියෝගන්ත සංයෝග වෙන්න පුළුවන්. සංයෝග වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. නමුත් අනේ හා කියන්නේ අනේ අහෝ සංයෝග එකතු වීම එක්වීම දෙකක් එකතු වීම සංයෝග කියන්නේ දෙකක් එකතු වීම වියෝගන්ත කෙලවර වෙන්නේ වෙන්වීම. මෙය බුදුරජාණන් වහන්සේ පැන වූ නීතියක් නෙමෙයි. එකතු වෙන හැම දෙන්නෙක්ම වෙන් වෙන්න ඕන කියලා එහෙම නීතියක් දහමෙත් නැහැ. අපේ ශාස්ත්‍රඥ වහන්සේ පනවලත් නැහැ. කවුරුවත් පනවල නැහැ. නමුත් මේ තමා එකතු වීමේ ධර්මතාව. එකතු වෙන්න බෑ වෙන් නොවනසේ. කිසිම දෙයකට එකතු වෙන්න බෑ. දෙකකට ඒ කියන්නේ ඕනෑම පරමාණු දෙයකටවත් එකතු වෙන්න බෑ. නැවත වෙන්න වනසේ. විශ්වීතාම් පහළටම ගිහිලා පදාර්ථයේ තනුම් මේකකේ කියන පරමාණු ගත්තත් මේවත් එකතු වෙනවා වෙන්නේ. පදාර්ථත් එකතු වෙනවා වෙන්නේ. මිනිස්සුත් එකතු වෙනවා වෙන්නේ. හැබැයි එහෙම වෙන්න වනසේ එකතු වෙන එකම එක ස්ථානීය තමයි ධම්මත් සමග එකතු වීම. තමන් ධම බවට පත් වුණොත් ධම තමන් බවට පත් වුණොත් ඒ පත් වුණාම තමයි. නැවත ධම අප හැර යන්නේත් නැහැ, අප ධම හැර යන්නේත් නැහැ. මක් නිසාද? අපම තමයි ධම, ධමන තමයි අප. එතෙන්ට යනකල් තමයි ගමන අමාරු. හැබැයි ඉන්පස්සේ අර ගමනක් නැහැ. ඉතින් ඊට පස්සේ තියෙන වැඩිම වර්ධනයක් වෙනවා. බීජේ පැලවෙන්න තැන හොයාගත්තයි. පස්සේ පැලවෙනවා. ආයි උලඟට එහෙම දුවන්නේ නැහැ මේ බීජේ. තමන්ගේ ගොදුරු බිම ලැබුණාම තමන්ට එතනින් පැලවෙනවා. අතට පැලවෙන්න ඉහළට වැදෙන්න නම් පහළට මුල් යන්න ඕනේ. මුල් කියන්නේ අත්දැකීම. ඒ අත්දැකීම් ජීවිත අත්දැකීම් ඒවා තියෙන සතුටුදායක අත්දැකීම් අසතුටුදායක අත්දැකීම් හරි ප්‍රසන්න අත්දැකීම් අප්‍රසන්න අත්දැකීම් වේදනාකාරී අත්දැකීම් ප්‍රීතිජනක අත්දැකීම් මේ නානා ප්‍රකාර අත්දැකීම් තියෙනවා. මේ අත්දැකීම් ඇතුළට තමයි ආධ්‍යාත්මික ශාකයේ මුල්යන්. වෙන යන්න තැනක් නැහැ. වෙන කොහෙන්ද ඒ මුල් ගිහිල්ලා ඒ අත්දැකීම් වලින් තමයි සාරේ ගන්න. එහෙම ගත්තොත් තමයි මේ ආධ්‍යාත්මික පැලයට ඉහළට එන්න පුළුවන්. දළු දාලා රිකිලි දාලා. හැබැයි එයින් කියවෙන්නේ නැහැ මේ අත්දැකීම් හොය හොය යන්න ඕන කියලා. එහෙම අවශ්‍ය නැහැ. අත්දැකීම් හොය හොය යන්න ඕනේ නැහැ. මුල් යනවා අත්දැකීම්. ඒ කාරණේ තේරුම් ගන්න. අත්දැකීම් යන්නේ කොහේවත්. මමට අර දෙයක් දකින්න ඕනේ, මේ දෙයක් දකින්න ඕනේ. එහෙම නැතුව මේ ආධ්‍යාත්මික වර්ධනයක් වෙන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. මොනවා හරි තියෙන අත්දැකීමක් ලැබෙන අත්දැකීම් වෙතට අපේ ආධ්‍යාත්මික මූල කේසි යවන්න ඕන. එහෙම යව්වේ නැත්තම් ඒ අත්දැකිනවා විඳිනවා ඉවර වෙනවා අමතක වෙනවා. කිසිම මොහොතකා යෑමක් පරිණත වීමක් වැඩිවීමක් නැහැ. හැම අහුමුල්ලකටම මුල් යනවා. හැම අහුමුල්ලකටම. ඒ පේන්නේ නැහැනේ. පොළව හාරලා නිකන් පොළවේ යට උමගක් වගේ හාරලා බලන්න. සම්පූර්ණ මුල් තියෙන. ගස් තියෙන තැන්වල කාන්තාරයක නොවේ. හැරුවොත් එහෙට මෙහෙට මෙහෙට ගියකොල් මුල ගිය තැන් කියන්නේ එයයි. නොගිය තැනක් නෑ මුල්. හැම තැනටම ගිහිල්ලා. ඒ එක එක තැන් වලින් එක එක දේ තමයි ගන්නෙ අමුද්‍රව්‍ය. මේ ගහකට වැඩෙන්න ඕනේ අමුද්‍රව්‍ය 100ක් තියෙනවා නම් 100ම එක තැනින් ලැබෙන්නේ නැහැ. ඒක එක එක මුලින් එක එක පෝෂණීය සාධකයේ තමයි ගන්නෙ. අරගෙන ගෙනල්ලා දෙනවා. ඒ වගේ හිතවතුනි අපේ ආධ්‍යාත්මික මූලකේශී විහිදවන්නට ඕනේ අපේ කුදුමා අධ්‍යක්ීම් ක්ෂේත්‍රයටම. එහෙම විහිදුවොත් තමයි මේ ආධ්‍යාත්මික ගහ රුක්ෂයේ වැටෙන්නේ නැතුව තියෙන්නේ. කාටවත් වටන්න බෑ මොන හුලඟකටවත් එහෙම වැටෙන්නේ නැහැ. හැම පැත්තෙම විහිදුණු මුල් තියෙනවා. ඒ මුළු ක්ෂේත්‍රේම මුල් වලින් බදාගෙන තියෙනවා නම් පොළව උඩයි පොළව මැදයි පොළව යටයි මුදුන් මුලෙන්නේ මේ හැම තැනින්ම වටේටම එක්වම් බහිනවා කියන එක නෙහෙම වුණාම ආයි වැටෙන්නේ වටන්න බෑ. ඔය ආධ්‍යාත්මික වර්ධනයේ වැටෙන්නේ වර්ධනේ නවතිනවා නෙමෙයි වැටෙන්නේ ඉදිරිලාම වැටෙන්නේ මේ මුල් ගැන සැලකිලිමත් නොවන නිසා. ඒ මූල වර්ධනය ගැන හිතන්නේ හිතන්නේ අර උඩ ටික විතරයි. පේන්න තියෙන ටික. මේ පේන්න තියෙන ඒවා තමයි අපි කලින් කිව්වේ බණහනේ. මේ කරන්නේ ඒවා තමයි. බණහනවා, සාකච්ඡා කරනවා, මෙනෙහි කරනවා. හරිසෝ. කා කලින් අහලත් නෑ. අලුත්ම විදියකට දැනුණා. හරි හොඳයි. ඇත්ත ඒක ඇත්ත වෙන්න පුළුවන්. සමහරට කලින් අහලා ඇති අමතක වෙලත් ඇති. කොහොම හරි ඒ එතනින් නැවතුනොත් නම් අපේ ආධ්‍යාත්මික වර්ධනය නැහැ. මේක හිතෝපු තැනම වැටේ යදගෙන ඒ ටික අරගෙන ඒ යහන දහම අරගෙන ඒ ටික මේ පහළට තමයි යවන්නේ උඩට නෙමෙයි. අපි අත්දැකීම් ලෞකිකයි කියන අත්දැකීම් වලට හැම අත්දැකීමක්ම ලෞකිකයි. අලෞකික අත්දැකීම් නැහැ. ලෝකෝත්තර අත්දැකීම් කියලා දේවල් නැහැ. හැම අත්දැකීමක්ම ලෞකිකයි. මේ ලෝතුරු කියන්නේ අත්දැකීමක් නැහැ කියන එක. කිසිම අත්දැකීමක් නැහැ. එතන අත්දැකීමකුත් නැහැ, අත්දකින්න කෙනෙකුත් නැහැ, මොනවත් නැහැ. හැම අත්දැකීමක්ම ලෞකිකයි. ඉතින් ලෞකික අත්දැකීම් ඇතුළට අපි යන්න ඕන. භාවනා නෝ යෝගියා යන්න ඕනේ අත්දැකීම ඇතුළට. ආයේ ටික ලෞකිකයි ඒක වැඩන්නේ ඒවත් ඇරලා මේ හොඳ ටිකක් විතරක් ගන්න. එහෙම නැහැ. හොඳ නරකක් නැහැ නැතන. මුල් හොයන්නේ නැහැ හොඳ නරකක්. හැමතැනටම යනවා. එහෙම ගියපු ගහක් තමයි ලස්සනට ඉහළට වැදිලා සුපුෂ්පිත වෙලා ඵලබර වෙන්නේ. අත්දැකීම් තෝරන්න එපා. හොය හොය යන්නත් එපා. මේ දෙකම වැඩක් නැති දේවල්. අත්දැකීම් සොයමින් යෑමත් අලුත් අලුත් අත්දැකීම් එමෙන්න අත්දැකීම් තෝරා ගැනීමත්. ඒ වෙනුවට දැන් අත්දකින්නේ කුමක්ද? ඒ වෙතට තමන්ගේ ආධ්‍යාත්මික මූලකේශි ඔක්කොම ටික යවන්න. සම්පූර්ණ අවධානය යොමු කරන්න වර්තමාන අත්දැකීමට. විනිශ්චයකට යන්න එපා. මේ නරකයි හොඳයි විනිශ්චය ඕනේ සම්පූර්ණ අවධානය. මේ අත්දැකීමට. යොමු කළා මේ අත්දැකීම අඳුන ගන්නත් ඕනේ. එතනින් මොකද්ද ගන්න තියෙන පාඩම? අද ඔළුවේ තියෙනවනේ මහා පොත් කන්දක්. පොත් ස්කන්ධේ ස්කන්ධයටනේ සංකාර ස්කන්ධ කියන්නේ විඥාන ස්කන්ධ කියන්නේ ওই දෙකටනේ සංඥායි ඔක්කොමනේ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ මේ දේශනා ස්කන්ධයක් තියෙනවා ඔළුවේ. යහම් ඇසු දේවල් කන්දක් දැන් ඒ එතනින් පහලට ගේන්න මේ ඔක්කොම ගේන්න පහලට 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 මුලටම ගේන්න. ගෙනල්ල බලන්න ඉත්‍රි තියෙන සංඥා ස්කන්ධයෙන් සංකාර ස්කන්ධයෙන් විඥාන ස්කන්ධයෙන් ස්කන්ධ කියන්නේ එක දෙකෙට නෙවෙයි අප දවසක් මේ ගැන කතා කරේ ඒයින් දැන් මේ ලබන අත්දැකීමට මොන විදිහේ ආලෝකයක්ද ගන්න පුළුවන් කොතනින්ද ආලෝකයක් ගන්න පුළුවන් ඊට මෙතන කාරණා දෙකක් වෙන්න ඕනේ එකක් තමයි ඒ අත්දැකීම අරවත් කරගන්න අපේ දැනුම භාවිතා කරන්න ඕනේ. ඒ අත්දැකීමට රැවටෙන්නේ නැතුව වඩාත් ප්‍රඥාවන්ත විදිහට අත්දැකීමට මුහුණ දෙන්න. අර දහම් දැනුම කියා යමක් අපිට තියෙනවනේ. තියෙනවා කියලා හිතනවනේ. අන්නේ තියෙනවා කියා හිතන දහම් දැනුමින් කොයි කොටසද මෙතෙන්ට ගන්න ඕනේ. ඒ හැම අත්දැකීමකටම කැළපෙන දැනුමක් තියෙන්න ඕනේ. මා තාම නෑ ලැබුණේ. තාම අර පොත කියෙවෙ නෑ. මේ සංග්‍රහය කියෙවෙ නෑ. අර චන්ද්‍රිකාව කියෙවෙ නෑ. එහෙම නෙමෙයි. නෑ. එහෙම කියවට වලවෙන්නේ අපි දන්න ටික. දැනුම හරි බරපතලයි. ස්කන්ධ කියන්නේ කඳු. තට්ටු. ඒ ටික ඇති හොඳට ආය අහන්න යන්න ඕනේ නෑ. එයින් කොයි කොටසට ගන්න. ඒ සම්බන්ධය ඕනේ මෙතනින් ගේන්න ඕනේ පහලට. උඩ තියන් ඉන්න එපා. දහම කියන්නේ ධාතු කරඬුවකට නොවේයි. මේ සධාතුක කරඬුන් වහන්සේලා ඉන්නවා. අපි මුදුනේ නිතියන්නේ. වඩම්මන්නේ නේ. දහම එහෙමයි. ඉස්මුදුනේ පිළිගන්න ඕනේ. හැබැයි ඉස්මුදුනේ පිළිගන්නත් දහම පහලටම ගේන්න පයින් උත්පල්ලයට. අගෞරවයක් කරනව නෙමෙයි. ගෙනල්ලා මේ අත්දැකීමට ගේන්න. කියන බණ මේ කොතනින් මොන දැනුමද මේ අත්දැකීමට මට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම බලනකොට හිතවතුනි හැම අත්දැකීමකටම සුදුසු උපදේශයක් ධර්මයේ තියෙනවා. ධර්මයේ කියන්නේ ත්‍රිපිටකයේම නෙවෙයි. ත්‍රිපිටකයේ තියෙනවා. ත්‍රිපිටකයේම නෙමෙයිනේ ධර්ම කියන්නේ. ත්‍රිපිටකයත් ධර්ම. ධර්මයේ තියෙනවා. ආලක් තියෙනවා, කියවලක් තියෙනවා. යහපු කියපු ටික හොඳටම ඇති. මේ ගලපා ගැනීමේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඔන්න පළවෙනි කාරණේ තමයි එතෙන්ට ගේන්නේ. ගෙනල්ලා බලන්න. එරා අත්දැකීම ආලෝකමත් වෙනවා. අත්දැකීම හරවත් වෙනවා. අර්ථවත් වෙනවා. ඊළඟට අත්දැකීමෙන් ගන්න පුළුවන් දැනුම කුමක්ද? මෙතනින් ඉගෙන ගන්න තියෙන පාඩම කුමක්ද? ඒ පහළීම ටිකක් ආයුබටටත් දෙන. උඩින් ටිකක් පහළටත් දෙනවා. ගහ කරන දේ නෙමෙයි නේ. ගහ මුල තියෙන ටික මුලේ තියාගන්නේ නැහැ නේ. ඒක ගෙනල්ලා උඩටම දෙනවා. උඩ හදන කෑම ආයි පල්ලෙහාට ගෙනියනවා. මේ දෙක උනේ නැත්තම් ගහක් වැඩෙන්නේ නැහැ. උඩ ටික උඩ තියාගෙන හිටියොත් මුලේ තියෙන ටික මුල තියන් හිටියොත් දෙන්න තරහ වෙලා මුලයි මේ මුදුනයි දෙන්න තරහ වෙලා හිටියොත් එතනින් එහාට ගහක් නැහැ. මුලත් නැහැ, ගහත් නැහැ, කඳත් නැහැ, මුදුනත් නැහැ, ඔක්කොම නැති වෙනවා. මේ තමයි විශ්වයේ තියෙන ලස්සනම ගනුදෙනුව. එක ගහක මුලයි මුදුනයි අතර කෙරෙන ඒ අන්‍යෝන්‍ය හුවමාරුව. ඉතින් මේ දේ වෙන්න ඕනේ. ආධ්‍යාත්මික වර්ධනය සිදු වෙන්නේ ඒ විතරයි. දැනුම ගේන්න භාවිතයට භාවිතේ මොනවද දැනුමක් විදියට ඉගෙන ගන්න තියෙන්නේ අන්න ඒ ටිකට ගෙන. ඉතින් මේ තමා ජීවිතේ ජීවත් වෙනවා කියන්නේ මේ ටිකට. කන බොන එකට නෙමෙයි. ඒ වෙනම එකක්. කනවා බොනවා නිදිනවා. දුවනවා පයින්නවා. ඒ වෙනම එකක්. මේ ආධ්‍යාත්මික ජීවිතය කියන්නේ ඒවට නෙමෙයි. ඔය ටික සතුත් කරන ටිකන්නේ. ආධ්‍යාත්මික ජීවිතය කියන්නේ මෙන්න මේ කණු දෙනුවට. මේ ගනුදෙනුව කරන්න බැරි තැනක් නැහැ. අවල් තැනදි මේ කරන්න බෑ. එදිනෙදා ජීවිතේ බෑ. රාජකාරී ජීවිතේ බෑ. ගෘහ ජීවිතේ බෑ. සමහර විට කියන්න පුළුවන් කාර්යබහුල ජීවිතේ බෑ. මේ විදිහට ජීවිත ගණනාවක් හදාගෙන කියන්න බෑ 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 බෑ. පුළුවන් කොහෙද පුළුවන් කියලා අහුවාම ඒකට උත්තරේකුත් නැහැ. කොහෙද පුළුවන්? මෙහෙම ඒ කියන්නේත් නැහැ. පුළුවන් තැනක් හොයාගන්නෙත් නැහැ. බෑ කීම තමයි කරන්නේ. බෑ කියන්න ලේසි. බෑ කියන්න හරි පහසුයි. බෑ කීවට අහන්නේ නැති අවස්ථා තියෙනවා. ලෙඩ වෙන්න බෑ කිව්වට ලෙඩ වෙනවා. ආ කියන්නේ නැහැනේ කිසිම රෝගයකට අපි. ආ කමක් නැහැ, ටිකක් උණ හැදුනට කමක් නැහැ. මෙම්බිරිස්සාව හැදුනට කමක් නැහැ. හා හා. එහෙම කියන්නේ නැහැනේ කැස්ස පිටවත් ආ කියන්නේ. එපා බෑ කියලානේ කියන්නේ. බෑ කිව්වට ඒ ලෙඩ අහන්නේ නැහැ. වයසට යන්න බෑ කිව්වට වයස අහන්නේ නැහැ. අහන්නේ නැහැ නේ. බෑ කියනවා එහෙනම් කමක් නැහැ. ඔය 35 මේ ඉන්න කියලා කියන්නේ නැහැ. 36 එක් කියනවා, 37 එක් කියනවා, 50 එක් කියනවා, 60 එක් කියනවා. එහෙම තමයි බෑ කිව්වට. බෑ කියලා නවත්තන්න බැරි දේවල් තියෙනවා. මැරෙන්නත් බෑ කියනවා. එන මැරි ඉන්න බෑ බෑ කිව්වට. බෑ කීම පැත්තකින් දාලා පුළුවන් කියන්නේ පුළුවන්. දහම මේ ජීවිතේ ධාර්මික ජීවිතේ පුළුවන්. ධාර්මික ජීවිතේ කියන්නේ සුදු වැඳගෙන උතුරු සළුවක් කරේ දාගෙන ඉන්න ජීවිතේට නෙමෙයි. එතන එතන ධාර්මික ජීවිතයක් නැහැ ඇඳුමේ. එහෙම නැත්තම් ඉන්න තැනක් නෙමෙයි. බිම්බලාගෙන සිටීමක් නෙමේ ධාර්මික ජීවිතේ. මේ විපස්සනාවට එන විට හිතවතුනි ධාර්මික ජීවිතය කියන්නේ මේ මෙන්න මේ ගනුදෙනුවට. එම අත්දැකීමක් ඇතුළටම විදසුන් නොවන යවන්න ඕන. හැම අත්දැකීමකට කොටසකට නෙවෙයි. වැඩෙන්නේ විදර්ශනා ඥානය. පොතේ දැනුම නෙමේ වැඩෙන්නේ. විදර්ශනා ඥාන. ඒ වෙනම දෙයක්. ඊළඟට ඒ ලබන ඥානය ඊළඟ අත්දැකීමට ගේන්න ඕන. විතර කලින් හිටිය කෙනා නෙමෙයි ඉන්නේ ඊළඟ අත්දැකීම. අත්දැකීමෙන් අත්දැකීමට මෝරණව. ගහ වැඩේ උඩට. අත්දැකීමෙන් අත්දැකීමට මහුකුරා යනවා. මේ පමණ කල් භාවනා කළා තාම වෙනසක් වෙලා නැහැ. තාම හිත දුවනවා, සිතිවිලි එනවා, තාම එකම මෝඩකම් කරනවා, ජීවිතේ රැවටෙනවා, අඬනවා. මේ කතන්දරේනේ හරියට අහන්න ලැබෙන්නේ. කියන්නේ හැමිටම වගේ මේ කතන්දරේ තමයි. මේ පටිගත කරගෙන වගේ මේ රෙකෝඩ් කරගෙන වගේ රෙකෝඩින් එකක් දානවා. භාවනාව කොහොමද කියලාම ওই ටික තමයි කියන්නේ. ඉතින් ওই තැටිය විසික් කරන්න. ඔක පරණ තැටියක්, පරණ රෙකෝඩ් එකක්. ඒ විසික් කළා දාන්න. දැන් ඒ ග්‍රෑන්ඩ් ෆෝන් යුගේ ඉවරයි. මේ පරණ තැටි ගහ වාදනය කර කර ඉන්න එපා. ඒ ලොකු කාලයක් නැහැ. ඒ සියලු පරණ පටිගත කළ තැටිගත කළ දේ විසික් කරලා දැන් වෙන දෙයට එන්න. දැන් මොකද්ද වෙන්නේ? දන්න දේ කොහොමද එතෙන්ට පාවිච්චි කරන්නේ? සහ එතනින් මොනවද එකතු කරගන්න තියෙන්නේ, දැනගන්න තියෙන්නේ, ගන්න තියෙන්නේ? ඒතර මේ දෙකයි. වැඩ 10ක් 15ක් නැවිදර්ශනා යෝගියට වැඩ දෙකයි තියෙන්නේ. එහෙම තැනක ඉන්න යෝගියෙකු දැන් හොයන්නේ දැන් පළවෙනි තැන හොයාගෙන ඔක්කොම හරි දැන් එයා වැඩෙනවා ඒ එපමණයි වෙන මොනවත් හොය හොයන්නේ නැහැ සෙවීම ඉවරයි දැන් සෙවීම ඉවරයි ගුරු සෙවීම ඉවරයි ඒව ඕනේ වෙන්නේ මේ කොතනද පළවෙන්නේ කියලා හොයාගෙන පළවෙනි තැන හොයාගත්තට පස්සේ හොයන්නේ මේ පෝෂණයක් ආලෝකයක් තමයි හොයන්නේ අඳුර ඇතුළේ මුල් යන්නේ අඳුර ඇතුළේ මුල් ගිය තරමට තමයි ආලෝකයේ පැත්තට ගහ උඩට යන්නේ අද්දකීම් අන්ධකාරයි අද්දකීම් කියන්නේ ඉතින් ඒ ඔය අද්දකීම් වලට තමයි හිතවතුනි මේ ඕනෙම අද්දකීමක් කොහොම වෙනවද දන්නේ නැහැ. ඒ කියේ කියේ නෙමෙයිනේ අත්දැකීම් සිදුවෙන්නේ. අන්න දැන් මෙහෙම වෙනවා ඊළඟට මෙහෙම වෙනවා ඊළඟට මෙහෙම වෙනවා. ආ ඊට පස්සේ ඔන්න සතුටක් එනවා. එහෙම නැහැ. එහෙම පියවරෙන් පියවර අපිට කියේ කියේ මේ අපව දැනුවත් කරමින් අපව සූදානම් කරමින් කිසිම අත්දැකීමක් සිදුවෙන්නේ නැහැ. හිටපු ගමන් ගහින් ගෙඩියනවා වගේ කියලා කියන්නේ. මේක පාට යමක් අද්දකින. හැබැයි ගහින් ගෙඩියක් එන්නේ මේ හිටපු ගමන් නෙමෙයි අපිට පෙවුනට ඒ ගහ හද හද යනවා හේතු ප්‍රත්‍ය එකතු කරගෙන එකතු කරගෙන එකතු කරගෙන යනවා අපිට පේන්නේ නැහැ. ගහේ කඳේ වෙන්නේ කුමක්ද පේන්නේ නැහැ. ඒ ටික අන්ධකාරක වෙන්නේ. ගිහිල්ලා තමයි දවසක ඔන්න එළියට දෙන්නේ. දේ දකින්න විදර්ශනාව ඕනේ නැහැ. ගහකින් ගෙඩියක් එළියට ආවම දකින්න විදර්ශනාවක් ඕනේ නැහනේ. ඒ සාමාන්‍ය දර්ශනේ. විදර්ශනාව ඕන වෙන්නේ ඒ ගහින් ගෙඩියක් එන්න කලින් මේ ඇතුලේ හේතුප්‍රත්‍ය සකස් වෙමින් යන හැටි දකින්න. ඒක තමයි විදසුන් නුවණ ඕනේ. ඒතරේ දැන ගැනීමත් විදසුන් නුවණක්. දැන ගැනීමේ වැඩෙන්නේ විදර්ශනා ඥානිය. ඒ වගේම ඒ දැනගන්නත් විදර්ශනා නුවණක් ඕනේ. සාමාන්‍ය නුවණකට බෑ. සාමාන්‍ය නුවණකට පේන්නේ ඊයේ තිබුණේ අද මෙන්න කරලක් ඇවිල්ලා. ඊයේ තිබුණේ අද පොහට්ටුවක් ඇවිල්ලා. මේ සාමාන්‍ය දර්ශනය. ඉතින් මේ සාමාන්‍ය දර්ශනීය විදර්ශනා දර්ශනීය විදිහට අරගෙන පොත් ලියන්න පුළුවන් දේශනා කරන්න පුළුවන් ඒක සාමාන්‍ය දර්ශනය. විදර්ශනා නෝන කියන්නේ මේ ඵලයේ එන්න කලින් ඔය කියන ඵලය. ඒ අවසාන ඵලයක් කියනනේ ගෙඩියක් ආව මොනවද? දුකක් ආව සතුටක් ආව. ඒ එන්න කලින් එකින් එකට මේවා සකස් වෙමින් යන හැටි දකිත් ඒ දැකීම දෙයක බැලුවට පේන කිසිම කහන්දියා බැලුවට වටේ කැරකිලා බැලුවට ඒවා පේන්නේ නැහැ ඒ ටික ගහ හංගගෙන කරන්නේ ගහ මැද හංගගෙන කරන්නේ පොත්තකින්වත් වහගෙන අනේ නිසා තමා විනිවිද දැක්මක් ඕනෙමි. මේ හැම අත්දැකීමක්ම විනිවිද දකින්න ඕනේ. ඒ නිසා තමා මේ විදසුන් දෙමිදසුනක්ේ තේමා විදියට තියෙන අත්දැකීමෙන් අවබෝධයට. අත්දැකීමට නෙවෙයි අත්දැකීමෙන් අවබෝධයට. දැන් මේ විදිහට මේ ටික වෙන්නේ ඉරට ඕන නිසා නෙවෙයි. ඉර නැතුව වෙන්නේ නැහැ. සූර්යයා නැතුව ගහක් ඇතුළේ ওই ටික වෙන්නේ නැහැ. නමුත් සූර්යාට ඕන නිසා නෙමෙයි වෙන්නේ. ඒක හුළඟ නැතුව වෙන්නේත් නැහැ. පොළව නැතුව වෙන්නේත් නැහැ. ජලේ නැතුව වෙන්නේත් නැහැ. හැබැයි ජලයට ඕන නිසාවත් පොළොවට ඕන නිසාවත් ඉරට ඕන නිසාවත් හුළඟට ඕන නිසාවත් නෙමෙයි මේ හේතු ප්‍රත්‍යයන් සකස් වෙවි එකතු වෙවි එකතු වෙවි එකතු වෙවි එකතු වෙවි උඩට ඇවිල්ලා කිසියම් ඵලයක් ප්‍රතිඵලයක් ලැබෙන. ඒව නැතුවත් බෑ. නමුත් ඒවට ඕන නිසා නෙවෙයි. ඒ නිසා මේ ඔය සතර මහා භූතයන් නේ ඔය ටික මොකටද සතර මහා භූතයන් කියන්නේ? මේ සතර මහා භූතයන්ට ඕන නිසා නෙමෙයි දේවල් ජීවිතේ වෙන්නේ. ඒයි මේකට ධාතු නොකිය භූත කියන්නේ. ඒතො ධාතු දකින්න බෑ. ධාතු දකින්න බෑ. දකින්න පුළුවන් යථා භූතේ. ඒක ධාතු භූත tattete ආවහම හොන්න දකින්න පුළුවන්. ධාතු දැකීම හරි අමාරුයි, ලේසි නෑ. උතර මේ මේ පේන මට්ටමට ආවහම මොන්නේ කියන භූත කියලා. මේ එකම දේ නොපෙනෙන මට්ටමේ ක්‍රියාකාරීත්වය ධාතු පේන මට්ටමේ ක්‍රියාකාරී පේන කියන්නේ විදර්ශනා නුවණට පේන මට්ටමට ආවහම භූත කියනවා. එතකොට මේ සතර මහා භූතයන් ගේ ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍යයි අත්දැකීම් ලබන්න. එහෙම නැතුව අත්දැකීම් ලැබෙන්නේ නැහැ. පහුගිය දවස්වල අපි කළ මේ මේ විදසුණුක් වැඩසටහනේ ගැන අහලා තියෙන ප්‍රශ්න වගේක් අහලා තිබුණා. මේකත් තමයි අත්දැකීම් කොහෙන්ද එන්නේ කියන්නේ. කොහෙන්ද එන්නේ? ඇට රූප. එහෙනම් මේ රූප එන්නේ කොහෙන්ද? ශබ්ද කොහෙන්ද එන්නේ? මේ ශබ්දේ හදන්නේ කනින්නේ. අපි කතා කරන්නේ ශබ්දේ හදන්නේ කන. රූපේ හදන්නේ ඇහැ. හැබැයි ඇහැට තනියම රූපයක් හදන්න බෑ. නේ? බෑනේ. අවන්නේකට තනියම පාන් හදන්න බෑනේ. ඒ මොනවද දාන්න නැතුව පිටියෙම දාන්න නැතුව ආ ඔයා පාම් මේ බේකරියක් නේ මේ පෝරණුවන්නේ එහෙනම් ඔයා හදාගන්න පෙන්නන්න හදලා කිව්වට පෝරණුවට බෑ පාන් හදලා පෙන්නන්න ඒකට ඕනේ අමුද්‍රව්‍ය දැම්මේ නැත්තම් ඒ මොනවද අමුද්‍රව්‍ය කියන ප්‍රශ්නේ අහලා තිබුණා මොනවද මේ අමුද්‍රව්‍ය ඒ හතරක් තමයි අමුද්‍රව්‍ය ගොඩක් තියෙන හතරක් තමයි ඔය මහා භූත කියන්නේ. ඒ හතර නැතුව නම් කිසිම අත්දැකීමක් ගන්න බෑ. එහෙම අත්දැකීමක් ඇතුළෙම ඔය භූතයන් හතර දෙනා ඉන්නවා. ඒ භූතයන් නැති අද්දකින් නෑ. ඒ සහ දහමේ තියෙන කාරණයක් තවත් කාරණක් තියෙනවා කියලා. මේ හතර විතරක් නෙමේ අද්දකීමක් ගන්න තව කාරණා හතරකුත් මේකට එකතු කළා. සුද්ධාස්තකේ කියලා වචනයක් හදලා තියෙනවා. සුද්ධාස්තක අටක් අටක් කියන එක සුද්ධ අටක් කියන්නේ සුද්ධ කියලා කියන්නේ පිරිසිදු කියන අදහස නෙමෙයි සුද්ධ ගණිතය කියන්නේ පිරිසිදු ගණිතය කියන අදහස නෙමෙයි සුද්ධ ගණිතය කියන්නේ ඒ කියන්නේ අපිරිසිදු ගණිතයකුත් තියෙනවා වගේ නෙමෙයි එහෙම කිව්වොත් එහෙම නෑ මේ බෙදාගෙන 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 ගියොත් බෙදන්න බැරි තැනකට එනවා. තවදුරටත් මොනම දැනුමකටවත් බෙදන්න බැරි තැනකට එනවා. අන්නේ බැරි තැන තියෙන්නේ එකක් නෙවෙයි. අපි හිතනවානේ ආයේ බෙදන්න බැරි එකක් තියෙන නිසා කියලා. දෙකක් තිබ්බොත් දෙන්න බෙදන්න පුළුවන්. හතරක් තිබ්බොත් හතරකට බෙදන්න පුළුවන්. පහක් තිබ්බොත් පහකට පුළුවන්. මෙහෙම බෙදන් බෙදන් ගිහිල්ලා ඔන්න එකයි නම් තියෙන්නේ. ඉතින් ආයේ බෙදන්න බෑනේ. නැහැ එහෙම නෙමෙයි එක කියන එකත් ප්‍රත්‍යරාසියක එකතුවක්. මේක බෙදන්න බෑ. වෙන් කරන්න බෑ මේවා. මේ වෙන් කරන්න බෑ කියන අදහසින් සහ ඉන් එහාට මේ වගේ ඒවා මොනවයින්ද හැදිලා තියෙන්නේ කියලා අහන්න බෑ. දැන් පඨවි මොනවයින්ද හැදිලා තියෙන්නේ? පඨවි ධාතුව, පඨවි මේ භූත මොනවයින්ද හැදිලා තියෙන්නේ? අහන්න බෑ. ඒ අහන්න පුළුවන්. ඒකට කාටද පුළුවන් උත්තරයක් දෙන්න මේ ප්‍රශ්නෙට? පඨවි ධාතුව හැදිලා තියෙන්නේ මොනවයින්ද? ආපෝ ධාතුව. දැන් වතුර කියලා කිව්වොත් කෙනෙක් කිය හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකතු වෙලා තමයි මේ වතුර නම් හැදෙන්නේ. මේ වතුරට නෙමෙයිනේ ආපෝ ධාතුව කියන්නේ. ආපෝ භූත, ඒ භූත මට්ටමට ආවත් වතුර නෙමෙයි. ඊටත් මෙහාට ආවට පස්සේ තමයි වතුර වෙන්නේ. ඒත් මේවා කොහෙන් කවුද හැදුවේ කාටවත් කියන්න බෑ. ඔය නිර්මාණවාදී කියන්නේ මේ වකෙන් තමයි අනිත් දේවල් හදලා තියෙන්නේ. හැබැයි මේවා කොහොමද හැදුවේ කියන්න කාටවත් බෑ. එතන පඨවි ආපෝ දේ ආපෝ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු මූලිකටම ගියාම ධාතු කියන උලටම ගියාම ඉන් එහා කියන්න දෙයක් නෑ. ධාතු කිව්වට පස්සේ ආයෙ බෙදන්න බෑ. ඒකයි ධාතු කියන්නේ. භූත කියන්නේ ක්‍රියාකාරී මට්ටම. අපිට දැනෙන මට්ටම භූත. ඒකෙම ධාතු මට්ටම. සහ සුද්ධාෂ්ටකයේ තව හතරක් කියනවනේ. වන්න, ගන්ධ, රස, ඕජා. වන්න පාට, ගන්ධ, රස, ඕජා. ඒතර මේ ඕජා කියන්නේ ඒක මේ එකතු කරලා තියෙන ගති ස්වභාවය. මේවා ටික එකතු කරලා තියෙන මේ පැතිරෙන ගතිය පැතිරෙනවා. හැබැයි එකතු එකට යන්නේ මේ ටිකේකට තමයි ඕජා කියන්නේ. ඒකේ තියෙන බලය. ඕජා කියන්නේ බලයට මේ හැකියාව. එතන මේ අට තේ තමයි සුද්ධාෂ්ටකේ කියන්නේ. මේ වචනේ අහලා ඇති සුද්ධාෂ්ටක. ශුද්ධාෂ්ටක කියලා සංස්කෘතයට තමයි වැඩිහුරු වෙලා තියෙන්නේ. නමුත් ඒකේ පාලි වචනේ සුද්ධාෂ්ටක නේද? අභිධර්මයේ තියෙන කතන්දරයක්. මෙයාට කතන්දර කියන්නේ ඉතින් මේ පොත්වල තියෙන දේ අහලා තියෙන දේ නිසා. මේක මේ විදිහටම නම් මම හිතන්නේ දකින්න අමාරුයි. සුද්ධාෂ්ටකයක් දැක්කා කියලා එහෙමනම් කියන්න බෑ. නමුත් මේ ගැන විදර්ශනා කරන විට මේක ඇත්ත කියන එක තේරෙනවා. හැම අත්දැකීමක් කියන්නේ ඇට කනට එන්නේ මේ වටික තමයි. ඔබ තමයි එන්නේ. වෙන මොනවත් එන්නේ නැහැ. රූපෙන්නේ නැහැ ඇට. කනට ශබ්ද එන්නේත් නැහැ. දිවට රහයන්නේ නැහැ. ඒවා එන්නේ නැහැ. එන්නේ මේ සුද්ධ හස්තකයක්. මේ සුද්ධ හස්තකයක් ආවහම මේ ඔන්න අත්දැකීමක් ලැබුවා කියන්නේ. මේ සුද්ධ හස්තකේ ඇට ආවහම ලැබෙන අත්දැකීම එකක්, කනට ආවම ලැබෙන අත්දැකීම තව එකක්. එතකොට මේවා එක එක જાතියේ පොරණු කියන්නේ එකකින් කේක් හදනවා, තව එක පාන් හදනවා, තව එක බනිස් හදනවා, රොටි හදන එහෙම. රොටි හදන එකට ගියොත් ඒ මැෂින් එකට මේ ටික දැම්මත් රොටි තමයි එන්නේ එළියට. පාන් හදන මැෂින් එකට ගියොත් පාන් එන්නේ. ඒකේ රොටි එන්නේ නැහැ. මේ ධාන්‍ය ඔය එකම ටික. සුද්ධාෂ්ටකය මේක අලුත් තමට අහලා නැතිින් දිනුටි දෙන ප්‍රවෘත්තිණයක් ආ ඉගෙන ගත්ත. දැන් මේක මතක තියාගෙන මේ කටපාඩම් කරගෙන මන්ත්‍රේ වගේ කී කී හිටියාම ඔන්න හරි කියලා නෑ. එහෙම නෑ. මේ වචනේ කියන්න උණු එක ගැනත් මට කනගාටුයි. ඒ කොහොම හරි මේ ප්‍රශ්න අහලා තියෙන නිසායි කියන්නේ. සහ මේ තේරුම් දැනගන්න එකත් ප්‍රයෝජනවත් වෙන නිසා අත්දැකීමක් ලබන්න මේ පිටින් එන දෙයක් තියෙනවා. පිටින් මොකුත් මෙන්නේ නැතුව නම් අත්දැකීමක් ලබන්න බෑ. සමහර ඇත්තන් කියනවා ඒ පිටින් මොනවත් නෙන්නේ නැහැ. බාහිර ලෝකයක් කියලා දෙයක් ඇත්තෙම නැහැ. සියල්ල හීනයක්. සියල්ල හීනයක්. හීනයක් කීවහම තත්ත්ව වෙනස්. චීනය ඇතුළ ගෙවල් තියෙනවා, මිනිස්සු ඉන්නවා, සල්ලි තියෙනවා, වාහන තියෙනවා, ඔක්කොම තියෙනවා. නමුත් ඒ පිටින් වාහනයක් ආවෙ නැහැ හීනේ ඇතුළට. පිටින් ගෙයක් ආවෙත් නැහැ හීනේ ඇතුළට. ඇතුළට පිටින් මොනවත් ඇවිල්ලා නැහැ. නමුත් පිටින් කිසි දෙයක් නාවට හීනයක් හදාගන්න පුළුවන්. ඒ විදිහට සමහර දාර්ශනිකයන් කියනවා, බෞද්ධ දාර්ශනිකයන් කියනවා, බාහිර ලෝකයක් නැත. බාහිර ලෝකයක් කියලා දෙයක් නැහැ. පිටින් පිට දෙයක් ඇත්තෙම නැහැ. සියල්ල තියෙන්නේ ඇතුලේ. හැම දෙයක්ම තියෙන්නේ ඇතුලේ. එහෙම කියන්න බෑ. එහෙමනම් ඇහැ නැතුව රූප දකින්න පුළුවන් නේද? බාහිරින් කිසි දෙයක් එන්නේ නැත්නම් රූප දකින්න ඇහැ ඕනේ නැහැ. කන ඕනේ නැහැ සද්ද අහන්න. එහෙනම් කන ඕනේ වෙන්නේ සද්දයක් අහන්න මේ පිටින් දෙයක් එන නිසා, පිට දෙයක් තියෙන නිසා, බාහිර ලෝකයක් තියෙන නිසායි මේ ඉන්ද්‍රියයන් ඕන වෙන්නේ අත්දැකීම් ලබන්න. මේ තනිකර හීනයක්ම නෙමෙයි. ඔළුවෙන් මවාගන්න හීනයක් නෙමෙයි අත්දැකීම කියන දේ. හීනේ පටන් ගන්නෙ අත්දැකීමෙන් පස්සේ. අත්දැකීම හීනයක් නෙමෙයි. හීනයක් තියෙනවා. හීනේ හදාගන්න පටන් ගන්නේ අත්දැකීම ඉවර වුණාම. ඉතින් ඒ කාරණේ නොදන්න නිසායි කියන්නේ හැම එකක්ම හීනයක් කියලා. හැම එකක්ම හීනයක් නම් එතන පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන්න බෑ. තියෙන්න බෑනේ හීනයක් නම්. පඨවි ආපෝ තේජෝ වායෝ ඕනේ නෑ හීන හදාගන්න. නෑ මේව තියෙනවා. ඕනේ නැහැ උපාහෝ තියෙනවා. ඒව නිසායි අත්දැකීම් ලැබෙන්නේ. එතන අනික් කාරණා, එතන වන්න ගන්ධ රස ඕජා. මේ ඇහැ ගත්තොත් හොඳටම දන්න දෙයක් තමයි ඇහැට එන්නේ වර්ණ. වෙන මොනවත් නෙමෙයි ඔය රූපයක් පෙවුණා කියලා. මේ එහෙම තීරණයකට එන්න නම් ඇහැට වර්ණ තමයි එන්නේ. එන්න ඕනේ. වෙන මොනවත් ඇවිල්ලා වැඩක් නෑ. වර්ණ එන්න ඕනේ ඇහැට. ඇහැට පේන්නේ වර්ණ විතරයි. වෙන කිසි දෙයක් ඇහැට පේන්නේ නෑ. මතර බලන්න. ඇස් ඇරලා බලන්න. ඇහැට මොනවද පේන්නේ? වර්ණ. පාට විතරයි. වෙන කිසි දෙයක් ඇහැට පේන්නේ. ඇහැට බෑ වෙන කිසි දෙයක් දකින්න. ඇහැ හදලා තියෙන්නේ වර්ණ දකින්න පමණයි. වර්ණවලට පමණයි ඇහැ සංවේදී. එදින මෙච්චර දේවල් කොහොමද පේන්නේ අපිට? කෙනෙකුට අහන්න පුළුවන් එහොම කිව්වට, උඹවම කිව්වට කොච්චර දේවල් පේනවද ඇහැට? නෑ. ඇහැට පේන්නේ වර්ණ පමණයි. ඉන් එහා ටික ඔක්කොම සංකාර. අනේ කතාව තමයි අපි ගිය සතියේ කලින් සතියේ කලේ සංකාර. ඉන් එහා ටික ඔක්කොම සංකාර. ආංගයක් පේනවා. ගහක් පේනවා. ලොකු ගහක් පේනවා, පොඩි ගහක් පේනවා, වලාකුළක් පේනවා. මේ ඔක්කොම සංකාර. සංකාරේ පටන් ගන්න එතන. ඊට පස්සේ තමයි අර ගිය සතියේ කතා කරපු දෙක එන්නේ. දැන් මුලින් ඒ සංකාරය හදාගන්න. මිනිස්සුෙක් දැක්ක. කාන්තාවක් දැක්ක. ළමෙක් දැක්ක. එහෙම සංකාරයක් හදාගන්න. ඒකට මේ ඇහැ තමයි ඵලි. ඇහැට දැක්ක කියලානේ කියන්නේ. නෑ ඇහැ දන්නේවත් නෑ. ඇත්ත ඒක තමයි. ඇහැ දන්නේවත් නෑ දැක්කේ කුමක්ද කියලා. ඔය ආවල් දේ දැක්ක කියලා අපි කියන ඒවා එකක්වත් ඇහැ දැකලා නෑ. ඇහැ දැක තියෙන්නේ පාට පමණයි, වර්ණ පමණයි. වර්ණවලියක් තියෙනවා. එකපාරට නෙමෙයි, ඒ වර්ණ ගොඩක් තියෙනවා. ඒ එක එක ඇස් හැදිලා තියෙන්නේ. ඒකෙන් කොටසක් දකින්න, සියලුම වර්ණ දකින්න පුළුවන් ඇස් කාටවත් නැහැ. කිසිම කෙනෙකුට නැහැ සියලුම වර්ණ දැකිය හැකි ඇස්. එයින් මැද කොටසක් තෝරගත්ත කොටසක්. මැද කියන්නේ හරි මැදම නෙමෙයි. ඉතින් කොහේ හරි මේ වර්ණාවලියේ මැද ටිකක් ඔන්න අපි දකින්න. ඒක සංකාරයක් නෙමෙයි. ඒ දැකීම සංකාරයක් නෙමෙයි. පෙනීම. සංකාර පටන් ගන්න ඊට පස්සේ. පෙනුනට පස්සේ. පෙනෙන්න කලින් සංකාර තියෙන්න බෑනේ. අත්දැකීමකට කලින් කොයි සංකාර? ඒරොන පෙවුනට පස්සේ ඒ කුරුල්ලෙක්. කුරුල්ලෙක් දැක්ක කෙනා ඊට පස්සේ අන්න පළවෙනි සංකාරය හදාගන්න හැටි. ඊළඟට අපේ ගිය සතියේ කතා කළ ටික ඒ බාහිර දැක්ක දෙයක් තියෙනවා කියලා අපි ගත්තනේ. ඒ දෙයට අපි සැලැස්මක් හදනවා, ප්ලෑන් එකක් හදනවා. ඒ දෙය මෙහෙමයි තියෙන්න ඕන. ඒ දුටු දෙය මෙහෙම තියෙන්න ඕන. ඔහොම නෙමෙයි මෙහෙමයි තියෙන්න ඕන. සහ දුටු කෙනාට Tamanටත් ප්ලෑන් එකක් ඒ වෙලාවෙ අඳිනවා. ඒතර මේ ප්ලෑන්ස් දෙකම සැලසුම් දෙකම එකපාර වෙන්නේ. එකකට ප්ලෑන් එකක් අඳිනකොටම අනිත් එක ප්ලෑන් වෙලා ඉවරයි. එයින් බේරෙන්න බෑ. Tamanta සලස්ම කලන. එකන අච්චු දෙකකට දානවා. මාව එක අච්චුවකට දානවා. දැක්ක කෙනා රූපේ අනිත් අච්චුවට දානවා. ඉතින් මේ අච්චුව අපි හදන්නේ මේ දාන්න යන දේ දිහා බලලා ඒකට ගැලපෙන්න නෙවෙයි. එහෙම නෙමෙයි මේ සංකාර කියන අච්චුව හදන්නේ. එහෙම හදනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. يعني කෙනෙක්ගේ මිමි අරගෙන ඇඳුමක් මහනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් කිසි ප්‍රශ්නයක් නැහැ. පාදේ ප්‍රමාණයට සපත්තුවක් හදලා දෙන ඕන්න දාගන්න. ඉතින් දාගන්න පුළුවන්. දැන් සපත්තුවක් හදලා ඒ ගානට කකුල දැන් වෙනස් කරන්න හදනවා. එතින් තමයි ඔය පස් ගැටුම පටන් ගන්න. ප්‍රශ්නේ පටන් ගන්න එතකොට. මේ සපත්තුව අපි හිතනවා මේක හරි. මේක මොඩල් එක. මොඩල් එක කියන්නේ මේක තමයි ආදර්ශය. හරි එක. දැන් මීට අනුව තියෙන්න ඕනේ පාදය. දැන් මේ සංස්කරණය බලන්න මොනතරම් දුකක් අපිට ගෙනල්ලා දෙනවා. මේ සංස්කරණය අතාරින්න පුළුවන්. දැන් සංකාර දුක්ඛය ගැන කතා කරන විට මේ විශාලම සංකාර දුක්ඛය අන් සියලුම දුක් හදන මුල මෙතන. තව පොඩි ටිකක් එහාදී බර පිටිවිකයක් පේනවා, ගහක් පේනවා. ඒක සංකාරයක් තමයි. ඔක දැහැට ගයක් පෙන්ලා නැහනේ. ඒක හිතින් හදාගත්ත දෙයක්. හිතින් හදාගන්න දේවල් වලට තමයි සංකාර කියන්නේ. හැබැයි ඒක ගයක් දැක්කත් ඒ කියන සංකාරය හදාගත්තත් ඒකේ මෙහෙම තියෙන්න ඕනේ, ඔහොම නෙමෙයි, අර එහෙමයි තියෙන්න ඕනේ. ඒ සංකාර ටික හදාගන්න නැතුව ඉන්න පුළුවන්. ඕන කෙනෙකුට පුළුවන් ඒක හදාගන්න නැතුව ඉන්න. අමතක වෙන්න කලින් කියන්න තියෙන කාරණයක් මේ අර මිනි ගන්න නැතුවනේ ඇඳුම් මහන්නේ. මේ ටේලර්ස් සන්නාලිය නෙමෙයි, මේ මනස මිමි ගන්න නැතුව ඇඳුම් මහන සපත්තු හදනවා. ඒ තමයි අවිද්‍යාවේ හැටි. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ විද්‍යාත්මක මිම්මක් ගන්න නෑ යා. ගන්න දන්නේත් නෑ මිමි තියෙනවා කියලා අහලත් නෑ. ඒ ස්වභාවයට තමයි අවිද්‍යාව කියන්නේ. ත්‍රයා තමයි මේ සංකාරය හදන්නේ. මේ සපත්තු හදන්නේ අවිද්‍යාව. විද්‍යාව හදන සපත්තු විද්‍යානුකූලව හදන සපත්තු වෙනස්. ඒවා දාන්න පුළුවන්. අවිද්‍යානුකූලව හදුව සපත්තුවක් හදුවොත් ඒක දාන්න බෑ. දාගෙන ඇවිදින්නත් බෑ. මේ විද්‍යාත්මක ප්‍රමිතියකින් තොරව විලුඹ තියෙන ප්‍රමාණයක් තියෙන ඕන කෙනෙක්ගේ ඇඟිලි තියෙන විදිහක් තියෙනවා. පාදයේ පොළවේ වදින ස්වභාවයක් තියෙන ඒ ප්‍රමිතියක් තියෙනවනේ විද්‍යාත්මක. ඒ විද්‍යාත්මක ප්‍රමිතියකට සපත්තු හදුවොත් නන්දාගෙන විදින්න පුළුවන්, රටන්නත් පුළුවන්. හැබැයි අවිද්‍යාත්මකව හැදුවොත් සපත්තුව දාන්නත් බෑ, දාගෙන ඇවිදින්නත් බෑ, වැටෙනවා. ලිස්සල වැටෙනවා, ඇදගෙන වැටෙනවා. අවිද්‍යාව හදන සංකාර දිගට තියෙන්නේ. තියාගන්නත් බෑ. වැටෙනවා. හිතවතුනි, මේ ඔය සංකරණ සංස්කරණ දුක සියලු දුක්වලට පදනම අත්තිවාර. හැම දුකකටම පදනමයි අත්තිවාරමයි ඔය සංස්කරණ දුක. මෙහෙම නෙමෙයි, අර එහෙමයි තියෙන්නේ. ඔයා මෙහෙම නෙමෙයි ඉන්නේ. දැන් ඔයා කියන්නේ අත්දැකීමන්නේ, කවුරු හරි අපිට අත්දකින්න ලැබෙනවා. ඇහින් හරි කනින් හරි අත්දකින්න ලැබෙනවා. ලැබුණාම මොන්නේ කියලා නෑ, ඔහොම නෙමෙයි ඉන්නේ. මෙහෙමයි ඉන්නේ. විවිධ හේතු ගෙනල්ලා එතන අපි සාධාරණීකරණයක් කරනවා, හිතීම. නමුත් ඒ කරන්නේ අවිද්‍යාව. අවිද්‍යාවට තමයි ඔප්පු කිරීම ඕනේ. සාධාරණීකරණය කරන්න ඕනේ අවිද්‍යාවට. විද්‍යාව ඔප්පු කරන්න යන්නේ නැහැ මොනවත්. ඔප්පු කරන්න යන්නේ නැහැ විද්‍යාව. ඔප්පු කිරීම ඕනේ අවිද්‍යාවට. දැන් ආපහු අපි ගියොත් මුලට, පේනවා. පෙනීම සංකාරයක් විදිහට ගන්න එපා. කෙනෙකුට ඒකත් සංකාරයක් කියන්න පුළුවන්. තර්ක කරන්නත් පුළුවන්, වාද කරන්නත් පුළුවන්, ඔප්පු කරන්නත් පුළුවන්. ඒක ඉතින් ඔප්පු කරගත්තා වේ ඔප්පු කරන ඇට. දැන් එතෙන්ට ගිහිල්ලා ඒකත් සංකාරයක් කියලා මේ නම් මොනවත්ම කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ සංකාරය හැදුවේ කවුද? ඒ ප්‍රශ්නේ අහනවා. ඒකට ඒ සංකාරය හැදුවේ කවුද? පේනවා. කවුද හැදුවේ? හදපු කෙනෙක් නැහැනේ. පෙනීම කවුද හැදුවේ? ඇසීම කවුද හැදුවේ? අවිද්‍යාවින්ද දැහෙන්නේ අපිට. එහෙනම් කියන්නේ අවිද්‍යාවින්ද ඇහෙනවා, අවිද්‍යාවින්ද පේනවා, අවිද්‍යාවින්ද දැනෙනවා. නෑ, අවිද්‍යාවින්ද නෙමෙයි පේන්නේ, අවිද්‍යාවින්ද නෙමෙයි ඇහෙන්නේ, අවිද්‍යාවින්ද නෙමෙයි දැනෙන්නේ. ඕනෑම දෙයක සීමාවක් තියෙන්න ඕනේ. කියන්නේ මේ මුලට යෑමේ සීමාවක් තියෙනවා. ප්‍රායෝගික වෙන්න ඕනේ. අපිට පටන් ගන්න පුළුවන් මුලකටයි යන්න ඕනේ. බැරි තරමට එහාට ගියාම තමනුත් ගිලෙනවා, අන් අයවත් ඉල්ලනවා. පේනවා, ඒ තමයි අත්දැකීම. පේනවා, මේ ප්‍රශ්නයක් තියෙනවා. පේන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ පෙනීම නට ඇහෙනව, ඇහිීමේ ප්‍රශ්නයක් තියෙනවද? කියන්නේ ඇහෙන නොහෙන්සෙන එකේ නෙමෙයි, කන් ඇසීමේ ප්‍රශ්නයක් තියෙනවද කියලා නෙමෙයි අහන්නේ. ඇහෙනවා. ඒ දුකක් තියෙනවද? ඔව්, තියෙනවා. දුකක් තියෙනවා. හැබැයි ඒ දුකක් විදිහට ගන්න එපා. ඒ දුක නැති කරන්න ඕනි කියලා හිතන්න එපා. එතන දුකක් තියෙනවා. මොකද ඒ ඇහෙන්නෙත් නැති, පේන්නෙත් නැති එහෙම විඥානයේ ස්වභාවයකට ගියාම අන්න එතන තමයි ඔය මේ කිසිම දුකක් නැහැ කියන තැන. මොනම දුකක්වත් නැති තැන. හැබැයි භාවනා කරන අය විදිහට, අප පාරේ යන අය විදිහට ඒ දුකක් විදිහට ගන්න එපා. ඇහීම, පෙනීම, දැනීම. ඇහෙනවා, පේනවා, දැනෙනවා. රැහෙන්නේ, පේන්නේ, දැනෙන්නේ ඇයි? මේ පිටින් දේවල් අපේ ඉන්ද්‍රිය වලට එන නිසා. එන්නේ මොනවද? ඔන්න එන්නේ මොනවද කියන එක අභිධර්මයේ කියලා තියෙනවා, සුද්ධහස්තකයක් කියලා. මේ සුද්ධහස්තකයක් එනවා කියලා අපිට පේන්නේවත් ඇහෙන්නේවත් නැහැ. එහෙම එකක් පේන්නේ නැහැ. හැබැයි තින් බැලුවොත් ඔය එන දේවල් තියෙනවා. පටිආපෝ තේජෝ ආයෝ, ඒ ධාතු වශයෙන්, ඊළඟට භූත වශයෙන් පවතින එන මට්ටමට ඇවිල්ලා සහ වන්න ගන්ධ රස ඕජා කියලා කියන මේවා මේ ටික එකතු වෙලා එන්නේ. කියන්නේ එක පැකට් එකක් වගේ. මේ අට දෙනා වෙන් වෙන් වෙන්න බෑ. ඕජා ස්වභාවයෙන් කරනවා, එකතු කරලා පැතරෝල එකතු කරලා කියනවා පැකට් එකක් විදියට. එතකොට ඒකත් අමතක කරන්න ඕනේ, ඒකත් අපිට පේන්නේ නැති දෙයක්. දැන් ඒකත් අපි පැත්තකින් තියමු. පේනවා. ඉන් පස්සේ පෙනුණු ගමම්ම අන්න සංස්කාරකවරයා එළියට එනවා. ඇවිල්ලා එයා හදනවා පේන්න ඕනේ විදිය. ඒ පෙනුනට පස්සේ පේන්නේ එක මොහොතකට. ඕනම දෙයක් පේන්නේ එක මොහොතකට. ඉන් පස්සේ කරන්නේ, ඉන් පස්සේ මොකද්ද වෙන්නේ? ඉන් පස්සේ වෙන්නේ බැලීම. පෙනීමයි බැලීමයි දෙකක්. පෙනීම ඇතුලේ අච්චු නැහැ. අච්චුවක් නැහැ නේ, එකපාරට ඇහෙනවා. ඒක අච්චු හදා දෙන්න වෙලාවක් නැහැ නේ, ඇහෙනවා. හැබැයි ඇහිමයි ඇහුම්කන් දීමයි දෙකක්. ඊට පස්සේ වෙන්නේ ඇහුම්කන් දෙනවා. පේනවා අච්චුවක් නැහැ. ඒකද අච්චුවක් හදාගත්ත ගමන් ඒ අච්චුවෙන් තමයි බලන්නේ. ඊට පස්සේ බලන්නේ අච්චුවේ. එතින්දි තමයි යථාර්ථයයි අච්චුවයි නොගැලපී නොගැලපෙන තැන. යථාර්ථයට අච්චු හදන්න බෑ. යථාර්ථයට අච්චු හදන්න බෑ. අපි කවුද යථාර්ථයට අච්චු හදන්නේ? දැන් බලන්න එපා. බලන්න එපා. පේන්න අරින්න. ඕන දෙයක් පේන්න ඉඩ අරින්න. බලන්න යන්න එපා. බැලීම කියන්නේම අච්චුවකින් කරන දෙයක්. අච්චුවක් හදාගෙනයි බලන්නේ. අච්චුවක් හදාගෙනයි අහන්නේ. එහෙම එපා. හැබැයි ඇහෙන්න අරින්න. ඇහෙන්න ඇරලා අවධානයෙන් අවදිපත් වෙන්න. මෙයා මොන විදිහේ අච්චුවක්ද හදන්නේ? මොන විදිහේ සංකාරයක්ද හදන්නේ? මේ හදන අච්චුව, එයා හදුවට තමයි අච්චුවක්. ඒක අපි බාර ගන්න හොඳ නැහැ. ඒ සපත්තුව දාන්න නම් යන්න එපා. ලස්සනට හදන්න පුළුවන්, වටිනා දේවල් දාලා හදන්න පුළුවන්. හැබැයි එය දාගෙන යන්න බැරි සපත්තුවක්. ඒක අවිද්‍යාත්මකව හදුව සපත්තු. ඒව දාගෙන යන්න නම් බෑ. යන්න බැරි නිසා වෙන්නේ වැඩි. දුකට වැටෙනවා. ඊටවටින් පැහැදිලි ඇති. මේ කිසිම දාර්ශනික කතන්දරයක් නැහැ. මේ ඔය මොනවාද තියරොටිකල් මේ න්‍යායාත්මක කතන්දරයක් නැන් කර ප්‍රායෝගිකයි. විදර්ශනාව හරීම ප්‍රායෝගිකයි. පේනවා. ඒක හොයන්න යන්න එපා ඇයි පේන්නේ කියලා. පෙනෙනවත් එක්ක මොකද වෙන්නේ කියලා බලන්න. මොකද වෙන්නේ? දෙක් තමයි පේන්නේ මේ ආකෘති හදන කතන්දරේ. සහ ඒ ආකෘති අපි භාවිතා කරන්න ගිහිල්ලා අපිත් වැටෙනවා, අනිත් අයත් වැටෙනවා. ඉතින් මේ දුක මත තමන් සියලුම දුක් පැන නැගින්නේ. මේ තමයි දුකේ මූලය. මේන් තමන් සියලුම පැලෙන්නේ, දුක පැලෙන්නේ. අන්න ඔය අපි එදා කතා කළේ අර මුලම තියෙන ජාති දුක, ඒකත් ඔය පැත්තකින් අපි තියාගන්නවා. අගම තියෙන උපාදානස්කන්ධ දුක, ඒ දෙක අතාරින්නේ නැහැ. ඒ දෙක තියාගෙන මේ මැද තියෙන ටික තමයි අතාරින්න බලන්නේ. ලෙඩ වෙන දුක, මහලු වෙන දුක, මැරෙන දුක, පියන්ගෙන් වෙන්නේ දුක, අප්‍රියන්නේ වීම දුක, මේවා තමයි නැති කරන්න බලන්නේ. මේ දෙපැත්තේ අබ දෙකක් ගහගෙන දෙපැත්තේ අබ දෙකක් ගහගෙන මැද ඒවා හැලා හලන්න බෑනේ. කොහෙන් හරි අබයක් ගලවන්න ඕනේ. ගැලෙව්වොත් තමයි මැද ටික හලන්න පුළුවන්. එහෙම නැතු දෙපැත්තේ මැද දෙක ಜಾති දුකත් ಜಾතියත් අල්ලගන්න. ඒක නැති කරන්නේත් නෑ. උපාදාන ස්කන්ධ ඒ ස්කන්ධ උපාදානය කිරීමත් අතාරින්නේ නෑ. මේ දෙක තියාගෙන මැද ටික හලන්න හදලා. ඒක වෙන්නේ නැහැ. මේ මැද තියෙන දුක් ටික ඇති වෙන්නේත් අන්නර කාරණේ නිසා. මේ දෙක ඇති වෙ දෙපැත්තේ දුක් වෙන්නේ ඒ නිසා. ජාතිය නෙවෙයි දුකට හේතුව. එහෙම බොහෝ විට කියන්නේ උපන්න නිසායි මේ දුක කියලා. එහෙම කියන්නේ ජාති වි දුක්ඛ කියන එක අල්ලගෙන. නෑ ඉපදීම නිසා නෙමෙයි මේ දුක. දුක නිසා ඉපදුනේ. ඉපදුන් නිසා නෙමෙයි දුක. දුක නිසා ඉපදුනේ. දුක නැත්තම් ඉපදෙන්නේ නැහැ කවුරුවත්. දුකක් තියෙන නිසා ඉපදුනේ. දුකක් තියෙන නිසා උපාදාන කරන්නේ. උපාදාන කරලාට පස්සේ එන දුකක් තියෙනවා වෙන ඉපදුනාට පස්සේ විඳින්න වෙන දුක් තියෙනවා. නමුත් උපාදානය කරන්නේ දුකක් තියෙන නිසා. දුකක් නැත්තම් උපාදානිකුත් නැහැ. ඉතින් මේවා මේ විදිහට චක්‍රයක් විදිහට යන්නේ. මේක මෙහෙම කියන්නේ කිව්වොත් අතර ඉලිවෙනකල් කියන්න වෙන්නේ. එහෙම ඕනේ නැහැ නේ කියන්න. අහන්නේ හෙකුත් නැහැ නේ මං තනියම කියෝ කියෝ ඉඳී ඒක. ඒ නිසා ආයේ අපි නවත්තමු මෙතනින්. ආයෙත් කියන්නේ සංඛාර දුක්ඛේ තමයි අපි දකින්න ඕනේ. විදර්ශනාවට පේන්නේ සංඛාර දුක්ඛ අනිච්ච ඔය මොකද විපරිණාම දුක්ඛයි දුක දුක්ඛේම නෙමෙයි සංඛාර දුක්ඛේ. සංඛාර දුක්ඛේ දකින්න පුළුවන් තැන සහ දැකිය යුතු තැන තමයි අත්දැකීමකින් පස්සේ වෙන්නේ මොකද්ද කියන්නේ. අත්දැකීමක් වීම නෙමෙයි. ඊට කලින් මොනවද තිබුණේ නෙමෙයි. ඊට කලින් මොනවත් තිබුණේ නැහැ. පේන්න කලින් මොනවත් තිබුණේ නැහැ. පේුණාට පස්සේ තමයි සියල්ල. හිතවතුනි උත්සාහයක් කරන් බලන්න. එහෙම හැදෙන්නේ නැත්තම් අවිද්‍යාව හදන සංඛාර අපි දාගන්නේ නැත්තම් අඳින්නේ නැත්තම් එතන දුකක් නැහැ. ඒ දුකක් නැති බව ඇත්ත. දුකක් නැහැ කියන එක ඇත්තක් කියන එක එතකොට තේරෙනවා. මේ ධර්ම ඇත්තයි කියන කාරණේ තේරෙන්නේ එතනින්. එතෙක් අපි කියන්නේ ඇත්තයි කියලා ඇත්ත නිසා නෙවෙයි. ඇත්ත දැකලා නෙමෙයි. ප්‍රවිදර්ශනාව ඒ දවුවත් අපිට කර දෙනවා. ඒ සන්තෘප්තියෙන් හිතවතුනි අපිට තියෙන කාලය කොපමණ හරි ආවර්ජනයක යෙදෙමු. මේ බොහෝ දේ කිව්වට, වැල්වට අරන් කිව්වට, කියාගෙන කියාගෙන ගියාට මෙතන ගන්න තියෙන සරල පණිවිඩයක් අත්දැකීම් ප්‍රශ්නයක් කරගන්න එපා. නමුත් ඒ අත්දැකීමට මුල විදර්ශනා මුල ගෙනියන් මූලේ. ඉන්න එතන ඉන්න. ඉඳලා එතන තමයි සංඛාර හැදෙන්නේ. ඒ අත්දැකීම ගැන හදන සංඛාරය අඳුරගන්න. අඳුරගෙන ඒක විසික් කළා දාන්න. විසික් කළා දාන්න පුළුවන් නම් එතන දුක නැහැ. ඇහුණා කියලා දුකකුත් නැහැ. නැහුණා කියලා දුකකුත් නැහැ. හොඳයි අපි ඒ ගැන ප්‍රතිවේක්ෂාවක් කරමු, ආවර්ජනයක් කරමු ටික වෙලාවක්. හොඳයි හිතවතුනි. ඒ ආවර්ජනයෙන් කිසියම් කළ යුතු කාර්යය පිළිබඳ දැක්මක් ඇති වුණා නම් ඒ භාවිතයේ යෙදෙමු, භාවිතයට මුල් තැන දෙමු. ඒ සඳහා උපකාර වෙන WhatsApp සමූහයක් තමයි වෛද්‍ය සුජාන්ති මෙනවිය එමෙතනගේ ප්‍රයෝජනීයට හැදුවේ විදසුන්ට නිදසුණක් සහභාගී වෙන. ඉතින් ඒ ගැටලු තියෙන ඒවා ඒ සමූහයට යොමු කරන්න, ඒ සමූහය ඇතුළෙම සමහර විට පිළිතුරු හොයාගන්නත් පුළුවන් වෙයි. එතකොටනේ මේ වැඩසටහන සඳහා හැම පැත්තෙන්ම සහයෝගය දක්වන සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කරමින් අපි සමුගන්නවා. හැම දිනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසීමක්ම වේවා.